සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවං තණ්හා නුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනංති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකහාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූරණය කොට බෝමැඩාරා වැඩ ඉඳිමින් චතුරාර්ය සත්‍ය ධර්මය මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නට යෙදුණා. ඒ තුළින් උන්වහන්සේ තමන්ගේ సంతానගතව පැවති අප්‍රහීන ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට යෙදුණා. නැවත ක්ලේශයන් නූපදින පරිද්දෙන් මේ කෙලෙස් ධර්ම දුරු කිරීමෙන් පසු උපදින්නට නියමිත වූ අනුත්පන්න දුක්ඛයෙන් තමන් වහන්සේ සදහටම මිදුණා. මේකට කියනවා නිර්වාණයට පත්වීම කියලා. ඒ නිර්වාණ ධාතුවට පත්වීම සඳහා කළ යුතු වන්නේ හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ කිරීමක්. යම් යම් හේතුන් නිසා දුක් හටගන්නට, ඵල හටගන්නට නියමිත නම් ඒ ඵලයන් දුක්ඛයන් හටගන්නට කලින්ම ඒ හේතුව දුරු කිරීම, නිරුද්ධ කිරීම, ප්‍රහාණය කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ උපදේශය. මේකේ දුක්ඛය කියලා කියන්නේ පින්වතුනි, නැවත නැවත භවයෙන් භවයට හටගන්නා වූ පංච උපාදානස්කන්ධ දුක්ඛය. ඒ දුක්ඛය නැවත නැවත හටගන්නට හේතුව ඒ දුක කෙරෙහි කැමැත්ත, බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව තිබීමයි. ඒ ප්‍රාර්ථනාවට කියනවා, බලාපොරොත්තුවට කියනවා තෘෂ්ණාව කියලා. ඒ තෘෂ්ණාව సంతානයේ තුල මුල් බැසගෙන තියෙන තාක්කල් නැවත නැවත දුක්ඛය හටගන්නවා. මරණයෙන් අවසන් වෙන්නේ නැතුව මේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛය නැවත නැවත හටගන්නවා. මේ තෘෂ්ණාව දුරු කිරීම තමයි අපේ මාර්ගයෙන්, අපේ ප්‍රතිපත්තියෙන් අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. තෘෂ්ණාවශය කරනකොට ඒ තෘෂ්ණාවශය කරන මට්ටමට අපේ භාවනාව සිත දියුණු කරන්නට ඕනේ. ඒ තෘෂ්ණාවශය වෙනකොට මෙතෙක් කල අපේ නොදැක සිටපු, අවබෝධ නොකළ, විනිවිද නොදැක නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරනවා, සාක්ෂාත් කරනවා. එසේ කිරීම තුළින් උපදින්නට නියමිත දුක්ඛ ධර්මයෙන් අපි අත මිදෙනවා. ඒ වගේම මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව පරිපූර්ණ අවබෝධයකට පැමිණෙනවා. මේ විදියට දුක පිරිසිඳ අවබෝධ කරමින්, සමුදය ප්‍රහාණය කරමින්, නිරෝධය සාක්ෂාත් කරමින්, මාර්ගයේ වැඩමින් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර ගැනීමට තමයි අපි සෑම දිනාම මේ ಗುಣධර්ම පූර්ණේ කරන්නේ. ඒකෙදි මේ සාසනික කෘත්‍යයන් ක්‍රම හතරකටම විස්තර කරන්නට පුළුවන්. සමහර දේශනාවලදී අප දුක පිරිසිඳ අවබෝධ කරගත යුතුයි කියලා දුක පිළිබඳ දේශනා කරනවා. තවත් සමහර දේශනාවල සමුදය ප්‍රහාණය කළ යුතුයි කියලා තෘෂ්ණාව දුරු කර ගැනීම සහ දුරු කර ගැනීමේ මාර්ගය දේශනා කරනවා. තවත් සමහර අවස්ථාවල නිර්වාණය සාක්ෂාත් කළ යුතුයි කියලා නිවනේ ಗುಣ, නිවනට පත්වන ආකාරය, නිවන දුකෙන් අමිශ්‍ර භව දේශනා කරනවා. මාර්ගයේ වැඩි යුතුයි කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ලෝකෝත්තර වශයෙන් ක්‍රමානුකූලව දියුණු කරගන්න හැටි දේශනා කරනවා. අදවසේදී මම විශේෂයෙන් මාතෘකා කොට තැබූ ගාථාවෙන් සඳහන් කළේ යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ යම්කිසි ගසක මුල පොළොවට කිඳා බැහැලා තියෙන මේ මුල් උපද්‍රව රහිතව දල්හව දැඩිව පිහිටා තියෙනකොට කරදරයකින් තොරව පිහිටා තියෙනකොට චින්නෝපි රුක්කෝ පුනරේව රූහති සමහර ගස් තියෙනවා ඒ මුල ශක්තිමත්ව තිබුණට ගහ කඳින් කැපුවට අතුපතර සිඳුවට ඒක නැවත ලියලනවා නැවත හට ගන්නවා නැවත වැඩෙනවා චින්නෝපි රුක්කෝ පුනරේව රූහති ගස කැපුවත් නැවත හට ගන්නවා ඒවම්පි තණ්හා නුසයේ 97 ඒ ලෙසටම අපි මේ තෘෂ්ණාව යටපත් කළාට දුරු කළාට අනුසේ වශයෙන් පවතින සියුම් තෘෂ්ණාව අප්‍රහීන තෘෂ්ණාව නිදාගෙන ඉන්න තෘෂ්ණාව ඒවම්පි තණ්හා නුසයේ 97 මේක දුරු කරේ නැත්තම් මුලින් නිරුපලා දැම්මේ නැත්තම් මේක සම්පූර්ණේ නැති කලේ නැතිනම් නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනං මේ පංච උපාදානස්කන්ධ දුක්ඛය මරණයෙන් අවසන් වෙන්නේ නැතුව නැවත නැවත හට ගන්නවා කියන එකයි තේරුම. හරියට මුල ශක්තිමත්ව තියෙනකොට ගහ උඩින් කැපුවට නැවත ගහ ලියලලා දළු දාලා එනවා වගේ මේ තෘෂ්ණා අනුශය ප්‍රහාණය කලේ නැතිනම් තෘෂ්ණාව දුරු කරත් ඒ කියන්නේ යටපත් කළත් දිව්‍ය මානුෂික බ්‍රහ්මතලවල උප්පත්තිය ලැබුවත් නැවත නැවත ධානවලටපත් වෙලා හිටියත් නැවත නැවත දුක හට ගනිමින් සංසාර චක්‍රය පවතිනවා කියන එකයි ඒකේ තේරුම. මේකෙදී අපි විශේෂයෙන්ම මේ තෘෂ්ණාව මතු නූපදනාකාරයෙන් දුරු කිරීම සම්බන්ධයෙන් තේරුම් ගන්නට ඕනේ. ඉතින් අද දවසේදී මේ තෘෂ්ණාව දුරු කිරීමේ දුරු කරන විඥානයේ ස්වභාවය, ඒ දුරු කරන දෙහි තිබිය යුතු ලක්ෂණ පිළිබඳව අපි සැකවින් දේශනා කරන්නට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ සාලින්ද බාලසූරිය මහත්මයා විසින් තමයි. ඔහුගේ ආරාධනාවෙන් දායකත්වයෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. මිය පරලොව ගිය තමන්ගේ මව්පිය පාර්ශවයේ සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. දෙවියන්ටත් සියලු සත්වයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මියගිය ඥාති වර්ගයාද දෙවියෝද සියලු සත්වයෝද සැපයෙන් සැපයට පත් වෙත්වා, දුකෙන් අත මිදෙත්වා, නිවනින් සනසෙත්වා කින් හිතත් ඇති කරගෙන සියලු දුක් කර්ම විපාක සංසිඳේවා. ආයු වර්ණ සැප බල ප්‍රඥාවන් වැඩේවා. සද්ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා උදා වේවා. අවසන සම්මා සම්බුදු සසුන තුළම නිවන සාක්ෂාත් කර ගැනීමට තමන් ඇතුළු සියලු දෙනාටම මේ පින හේතු වේවා කියන උදාර ආද්‍යාශයෙන් තමයි අපේ සාලින්ද බාලසූරිය මහත්මයා විසින් මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් අපි එතුමාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. එතුමාට ධර්මාබෝධ කර ගැනීමට මේ කුසලයේ හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ට ගාමිනී කුශලයක් වේවා කියන හිත ඇති කරගෙනම ධර්මශ්‍රවණයට සූදානම් වෙමු. පින්වත්නි, අපේ බුද්ධ ශාසනයේ දුක අවසන් කිරීමට අපි කළ යුතු වන්නේ දුකට කැමති වන, දුකට ආස කරන, දුක කෙරෙහි ඇලෙන, දුක ප්‍රාර්ථනා කරන මේ තෘෂ්ණාව දුරු කරන්නට ඕනේ. තෘෂ්ණාව තියාගෙන දුකෙන් දුරවීමක් කරන්නට බෑ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙලිස්තියන් රහත් වෙන්න බෑ කියලා. ඒ වගේ මේ තෘෂ්ණාව නැමැති ප්‍රාර්ථනාව, බලාපොරොත්තුව, රුචිකම, ගිජුකම මොනවා කෙරෙහිද? මේ නාම රූප ධර්ම කෙරෙහි. බාහිර වස්තුන් වෙන්න පුළුවන්, විශේෂයෙන්ම තමන්ගේ ආත්ම භාවයේ පිළිබඳව තියෙනා වූ රුචිය, කැමැත්ත, බලාපොරොත්තුව මේක දුරු නොකොට මේ දුකෙන් අත මිදෙන්නට බෑ පින්වතුනි. මේ තෘෂ්ණාව කියලා කියන්නේ අනාදිමත් සංසාරයේහි අපේ සමග පවතින සෑම සත්වයක තුළම පවතින, අඩුවක් නැතිව පවතින, සත්වයාව සසර ගෙන යන්නට උපකාර වෙන මහා බලපුලුවන්කාර චෛතසික ධර්මය. මේ තෘෂ්ණාව නැමැති ධර්මය సంతානය තුළ පවතින තාක් කල් අපිට මේ සසර එපා වෙන්නේ නැහැ. නැවත නැවත සසර යන්නටම අපි කර්ම රැස් කරමින් සංසාරයේ ගමන් කරමු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා තණ්හා ද්විතියෝ පුරිසෝ කියලා. දීඝ මද්ධාන සංසාරං, මේ සංසාරයේ නැමැති දීර්ඝ ගමන සත්වයා හැසිරෙන්නේ තෘෂ්ණාව ශය නොකිරීම නිසා තෘෂ්ණාව දෙවැනි පුද්ගලයා ලෙස උදව්කාරය ලෙස ඉන්න නිසා. තෘෂ්ණාව තමයි මේක එපා කරවන්න නැතුව අප දිගින් දිගට සසර අරගෙන යන්නේ. මේ තෘෂ්ණාව කියන එක පින්වතුනි ආධ්‍යාත්මික වස්තූන්, ඒ කියන්නේ අපේ පංචඋපාදානස්කන්ධය කෙරෙහි, නාම රූප කෙරෙහි ගොඩාක් තදට බලින් පිහිටලා, බලෙන් බලවත් පිහිටලා තිබෙනවා. ඒ වගේම තමාට සම්බන්ධ අනිකුත් නාම රූප ධර්ම කෙරෙහි මේ තෘෂ්ණාව ගොඩාක් බල සම්පන්නව පිහිටනවා. ඒ වගේ මේ තෘෂ්ණාව කියන එක ගොඩාක් අපේ මුල් බැස ගන්නට හේතු වෙන තවත් ක්ලේශ ධර්මයක් තියෙනවා. ඒකට කියනවා පින්වතුනි අස්මිමානය කියලා. අස්මිමානය කියලා කියන්නේ මම වෙමි කියන අදහස. අස්මි කියන්නේ ඉංග්‍රීසියෙන් I am කියන එක. ඒ කියන්නේ වෙමි කියන එකයි. මානය කියන්නේ මනිනවා කියන එකනේ. අස්මිමානය කියන එක තේරුම තමයි මේ අපි ළඟ තියෙන මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය ඒකත්වයෙන් අරගෙන සමූහයෙම එකට අරගෙන මෙතන ක්‍රියා කරන, අරමුණු ගන්න, කල්පනා කරන, හිතන පතන එක පුද්ගලයෙක් එක්කෙනෙක් ඉන්නවා කියන අදහසට පැමිණීම. එපමණක්ම නෙවෙයි ඒ සලකනු ලබන පුද්ගලයා සමාජයේහි වැදගත් කෙනෙක්, නොසලකා නොහැරිය යුතු කෙනෙක්, යම් ආත්ම අභිමානයක් තියෙන කෙනෙක් මේ ආදී ලෙසට සැලකීමට තමයි, ඒක අගය කිරීමට තමයි අස්මිමානය කියලා කියන්නේ. දැන් උදාහරණයකට දර කෑල්ලකට අපි යනකොට පයින් ගහගෙන යනවා. නමුත් දර කෑල්ල අපිට කෑ ගහන්නේ නැහැ නේ ඇයි පයින් ගැහුවේ කියලා. කොළ රොඩු ටිකක් අපි අතු ගාලා දානවා. එහෙම කරා කියලා කොළ රොඩු ටික කෑ ගහන්නේ නැණි. එහෙම නෙවෙයි. අපිට යම් කිසි කෙනෙක් පයින් ගැහුවොත්, පහර දුන්නොත්, අපහාසයක් කරොත්, නින්දාවක් කරොත්, විරුද්ධ වුණොත්, ඒ වගේ අවස්ථාවලදී අපිට ඇති වෙනවා ද්වේෂයක්, පටිගයක්, විරුද්ධව යෑමක්. ඒකට හේතුව තමයි මේ පංචඋපාදාන ස්කන්ධය ඒකත්වයෙන් අරගෙන මේක අගය කරමින්, මේකට වටිනාකමක් දෙමින් අපි සලකනවා. එසේ ඒකත්වයෙන් පුද්ගලයෙක් ලෙස සලකලා මේක වටිනා දෙයක්, වැදගත් දෙයක්, නොසැලකිය නොයුතු දෙයක්, යම් තැනක් දිය යුතු දෙයක් ලෙස සැලකීමට තමයි අස්මිමානය කියලා කියන්නේ. ඒක ආශ්වාදයේ සමග මිශ්‍ර වෙලා තමයි ඒක හටගන්නේ. ඒ අස්මිමානය තමයි මේ මානයේ මූලික අවස්ථාව. ඒකෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ වෙන්කොට ගත්තා වූ අගය කරනු ලබන තමන් අන් අය එක්ක සසඳන්නට පෙළඹිලා ඒ පුද්ගලයාට වඩා මම උසස්, මෙයා හා සමානයි, මෙයාට වඩා පහත් ආදී ලෙසට සැලකීම තමයි සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා කියන්නේ. මෙතන මූලිකම මානය තමයි පින්වතුනි මම වෙමි කියන අදහස. ඔය මතක තියාගන්න. කුසල සිතනොත් මම වෙමි කියලා අදහස ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාසිතින් පවා ඒක ගන්නට පුළුවන්. මෙතන මේ පුද්ගලයා ලෙස සම්මුති වශයෙන් අරගෙන ඒක කෙරෙහි ආස්වාද කරමින් ඒක යම් වටිනාකමක් ලබා දීම තමයි මෙතන මානය ලෙස සලකන්නේ. ඒ මානයෙන් සලකපු නිසා, එසේ ගත්ත නිසා ලෝකේ වටිනාම වස්තුව, වැදගත්ම වස්තුව බවට මේ පංචඋපාදාන ස්කන්ධය ඔවුනොවුන්ට හිමි වෙනවා. ඔවුන් සලකනු ලබනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේක කෙරෙහි ආසාව තව තව වර්ධනය වෙනවා. අස්මිමානය නිසා තෘෂ්ණාව වර්ධනය වෙනවා. තෘෂ්ණාව නිසා අස්මිමානය වර්ධනය වෙනවා. මොකද පින්වතුනි ඒ අගය කිරීම අපි සිද්ධ කරන්නේ මේක ආස්වාදනීය දෙයක් වන නිසා. මොකද්ද මේකේ ආස්වාදනීය බව? අරමුණු දැනගන්නවා. ඒ වගේම යම් යම් කැමති ක්‍රියා සිද්ධ කරන්නට පුළුවන්. සුඛ වේදනාව ලැබෙනවා, වින්දනය ලැබෙනවා. ඒ වගේම එක එක ක්‍රියාත්මක ක්‍රියා සිද්ධ කරලා අපි එකෙන් සතුට වෙනවා. මේ ආදී ලෙසට මේ ආස්වාදයක් මේ පංචඋපාදාන ස්කන්ධය විසින් ලබා දීම නිසා තමයි මේක තව තව ඇඩ්මයර් කරමින්, අගය කරමින් අපි ඉදිරියට යන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාව හේතු කරගෙන, අස්මිමානයත් හේතු කරගෙන අපි මේ පංචඋපාදාන ස්කන්ධය කෙරෙහි කල නොකල කිරි ඒකේ අතහරින් නැතුව ඒක අල්ලගෙන ඉන්න. මේ සියල්ලටම මූලය අවිද්‍යාව, සත්‍ය නොදැනීම. එනිසා මේ අවිද්‍යාව, තෘෂ්ණාව, අස්මිමානය කියන මේ ගති ස්වභාවය අපිව තන් සංසාරේ ඉදිරියට අරගෙන යනවා. ඒකේ මේ අස්මිමානයේ වැදගත්කමක් තියෙනවා. මොකද හේතුව? දැන් අවිද්‍යාව ගත්තොත් පින්වතුනි ඕනම ලෝකේ අරමුණක් කෙරෙහි අවිද්‍යාව ඇති වෙන්නට පුළුවන්. අවිද්‍යාව ඇති වෙන්නට පුළුවන් දේවල් පිළිබඳ සත්‍ය නොදැනීම නිසා. ආධ්‍යාත්මික, බාහිර, අභ්‍යන්තර, බාහිර ඕනම දෙයක් කෙරෙහි තෘෂ්ණාව ඇති වෙන්නට පුළුවන්. බාහිර පුද්ගලයෝ කෙරෙහි, බාහිර වස්තුන් කෙරෙහි, දේපොළ කෙරෙහි, දරුවන් කෙරෙහි, දෙමව්පියන් කෙරෙහි, ඥාතීන් කෙරෙහි, එවැගේම රට රාජ්‍ය කෙරෙහි තමන්ගේ රූපේ කෙරෙහි තමන්ගේ දක්ෂතා කෙරෙහි තමන්ගේ විඥානයේ කෙරෙහි මේ තෘෂ්ණාවන් නැති වෙනවා. අවිද්‍යාවත් එහෙමයිනි. හැබැයි මතක තියාගන්න මේ අවිද්‍යා තෘෂ්ණා දෙන්නම ලෝකෙම වටර කරගෙන යට කරගෙන පැවතියාට මේ අස්මිමානය කියන එක පවතින්නේ ආධ්‍යාත්මික ස්කන්ධ කෙරෙහි පමණයි පිංගත. අස්මිමානේ පවතින්නේ ආධ්‍යාත්මික ස්කන්ධ කෙරෙහි පමණයි. මේ පංචඋපාදාන ස්කන්ධය තමයි මම වෙමි කියලා අපි සලකන්නේ. සමහර ලාට ඔය දාර්ශනික වශයෙන් මමයි අනුත් හැමෝමයි එකම ආත්මය ආදී ලෙසට සැලකීම් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මේ අස්මිමානය ඇත්තටම පිහිටා තිබෙන්නේ මේ ආධ්‍යාත්මික ස්කන්ධ කෙරෙහි. ඒකට අජත්ත ධර්ම කියලා කියනවා. මම මම යයි සලකන්නා වූ ලබන්නා වූ ධර්ම. මේ අස්මිමානය විසින් තමයි මේ පංචඋපාදාන ස්කන්ධය එකක් අනිත් පංචඋපාදාන ස්කන්ධයේ වෙනස්, බාහිර රූපස්කන්ධ වෙනස් ආදී ලෙසට බාහිර ලෝකයයි අභ්‍යන්තර ලෝකයයි වෙන්කට අරගෙන මේ තියෙන ස්කන්ධ සමූහය මම වෙමි, එය තමයි ලෝකේ වටිනාම දෙය ලෙස සලකන්නේ. ඉන්ඩිවිජුවලිසම් කියලා අපි කියන්නේ ඉන්ඩිවිජුවල් කියන තනි පුද්ගලයා ලෙස සලකලා එයාව අගය කිරීම සිද්ධ කරන්නේ මේ අස්මිමානය විසින්. එනිසා මේ අස්මිමානය ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතෙන් අජ්ජත්ත බහිද්ද කියලා ලෝකේ කඩා ගන්නවා. ඒක රහත් වුණත් ඒ කැඩීම තියෙනවා. නමුත් මේ අජ්ජත්ත ධර්ම අගය කරමින් වටිනාකමක් දීම සිද්ධ කරන්නේ මේ අස්මිමානය නිසා. ඒ අස්මිමානෙන් ඒ සලකනකොට මේක කෙරෙහි තෘෂ්ණාව ඉතාම ගැඹුරින් මුල් බැස ගන්නවා. ඒතර මේ තමන්ගේ ආධ්‍යාත්මික సంతානයේ කෙරෙහි පවතිනා වූ තෘෂ්ණාව තමයි පින්වතුනි බලවත්ම තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව තමයි මූල තෘෂ්ණාව. ඒක තමයි දුරුකර ගැනීමට අපහසුම තෘෂ්ණාව. ඒක තමයි දුරුකර ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ අවවාද දෙන්නේ. උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං සාර දිකංව පානිනා. ඒ කියන්නේ හරියට කුමුදු මලක් නැත්තම් මානෙල් මලක් නෙළුම් මලක් වතුරෙන් අරගන්නකොට අපි අතින් කඩනවනේ නැට්ටෙන්. ඒ වගේ හොඳින්ම පහසුවෙන්ම මේ තමන් කෙරෙහි තියෙනා වූ ස්නේහය දුරු කර දමන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තමන්ගේ රූපය කෙරෙහි, විඥානය කෙරෙහි, වේදනාව කෙරෙහි, හැකියාවන් කෙරෙහි තියෙනා වූ ආසාව දුරු කරන්නට ඕනේ. මේ හැකියාවන් දක්ෂතා අපි දියුණු කරගත යුතුයි. ඒවා අවශ්‍යයි නිවන් මාර්ගයට. නමුත් ඒවා ඇඩ්මයර් කරන, මේ ඒවා අගය කරන, ඒවා ආස්වාදනය කරන මේ ආත්ම භාවය කෙරෙහි පවතිනා වූ තෘෂ්ණාව අප දුරු කරන්නට ඕනේ. ඒ ආසාව අපි නැති කරන්නට ඕනේ. ඒකට තියෙන ලොකු බාධාවක් තමයි මේ අස්මිමානය. අස්මිමානය විසින් මම මම ලෙස සලකනවනේ. ඒ නිසා ඒකට විරුද්ධව මෙතන තියෙන්නේ ස්කන්ධ සමූහයක්, ආයතන 12ක්, ධාතු 18ක්. ඒවා සියල්ලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි ලෙස මෙනෙහි කරන්නට ඕනේ. විශේෂයෙන් ওই ස්කන්ධ වශයෙන් මෙනෙහි කිරීම අස්මිමානයට විරුද්ධයි. අස්මිමානයෙන් සලකන්නේ එක පුද්ගලයෙක්. ස්කන්ධ කියන්නේ ධර්ම සමූහයක්, ධර්ම රාශියක්. ඒ නිසා ස්කන්ධ වශයෙන් මේක මෙනෙහි කරගෙන යනකොට අස්මිමානය ඒකාන්තයෙන් යටපත් වෙනවා. ඒ වගේම මොහොතක් පාසා ඉපදෙන බිඳෙන ධර්ම සමූහයක් කියලා නැවත විදර්ශනා වශයෙන් මානසිකාර්යය සිද්ධ කරනකොට අස්මිමානය එක පුද්ගලයෙක් කියන අදහස සම්පූර්ණයෙන් හිතෙන් බැහැර වෙලා යනවා, දුරස්ත වෙලා යනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ අස්මිමානයත් යටපත් කරන්නට ඕනේ, මේ තෘෂ්ණාව දුරු කරන්නට. තෘෂ්ණාව සහ මුලින්ම දුරවන්නේ අස්මිමානය නැති වෙන මොහොතේදී. අස්මිමානය නැති වෙන්නේ තෘෂ්ණාව සහ මුලින් දුරවනකොට. ඒ නිසා මේ අවිද්‍යාව, තෘෂ්ණාව, අස්මිමානය කියන කෙලෙස් ධර්ම තුන සම්පූර්ණයෙන් අපි දුරු කරන්නට ඕනේ, ගලවා දමන්නට ඕනේ, ඉවත් කරන්නට ඕනේ. ඒකෙන් අපි තෘෂ්ණාව සම්බන්ධයෙන් වැඩි අවධානය දෙනවාද? ඒකෙදී මතක තියා ගන්නට ඕනේ තෘෂ්ණාව කියලා කියන්නේ දේවල් වලට ආසා කරන, විශේෂයෙන් තමන්ගේ ආත්ම භාවයට කැමති විරු. මේ තෘෂ්ණාවේ තියෙනවා පින්වතුනි අවස්ථා තුනක්. මොනවාද? පරිඋත්ථාන තෘෂ්ණාව. පරිඋත්ථාන තෘෂ්ණාව කියලා කියන්නේ ඔය කාම මිච්ඡාචාරය, එහෙම නැත්නම් අභිජ්ජාව, සොරකම ආදී බලවත් අකුසල කර්ම සිද්ධ කරනකොට, එමත් නැත්නම් කායිකව යම් යම් රාගික ක්‍රියාදිය සිද්ධ කරනකොට අපේ సంతානයේ ඇතිවෙනා වූ බලවත් වූ ලෝභයයි. ඒකට කියනවා වීතික්‍රම ලෝභය කියලා. තව අවස්ථාවක් කියනවා අභිභවන ලෝභය කියලා. එනිසා මේ సంతානයේ තුල හටගෙන බලවත් ලෙස ක්‍රියාකාරකම් කායික වාචසිකව ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට ඒක අභිජ්ජාව කියන හිතෙන් ප්‍රාර්ථනා කරනකොට තියෙන ලෝභය සාමාන්‍යයෙන් වීතික්‍රමණයක් ලෙස හඳුන්වන්නේ නැහැ විශේෂයෙන් කායික මානසික කායික වාචසික ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට පහළවන්නා වූ ලෝභයට කියනවා වීතික්‍රම ලෝභය කියලා. ඉතින් ඊට ප්‍රථමයෙන් පින්වතුනි මේ ලෝභය හිත තුල හට ගන්නවා. දැන් උදාහරණයකට යම් කිසි කායික ක්‍රියාවක් රාගයෙන් ලෝභයෙන් කරන්නට කලින් ඊට పూర్වෙහි ඒ සම්බන්ධයෙන් සිතිවිලි හට ගන්නවා. ඒට නැඹුරුවක් හට ගන්නවා. ඒ වෙලාවේ හට ගන්න ලෝභයට සිතේ තියෙන ලෝභයට කියනවා පරියුත්ථාන ලෝභය කියලා. හිතේ හට ගන්නා වූ ලෝභය. ඒ අවස්ථාවලින් අනජව පින්වතුනි අනිත් වැඩ කරනකොට දැන් උදාහරණයකට අපි දැන් ධර්මයේ දේශනා කරනකොට අපේ සිතේ පහළ වෙන්නේ කුසලසිත. ධර්මයේ හොඳට ශ්‍රවණය කරනවා නම් පහළ වෙන්නේ කුසලසිත. ඒ අවස්ථාවේදී ලෝභය සම්පූර්ණයෙන් අපේ సంతාණයෙන් දුර වෙලා නැහැ පින්වතුනි. ඒ වෙලාවේදී ඒ ලෝභ ධර්මය අපේ సంతාණයෙහි නිදාගෙන පවතිනවා. ඒකට කියනවා අනුෂය අවස්ථාව කියලා. ලෝභයේ චෛතසිකයක් ලෙස කොහිවත් තැම්පත් වෙලා තියෙනව නෙවෙයි. මේ ලෝභයේ අවස්ථා තුනක් තියෙනවා. නිදාගත් අවස්ථාව, පරිඋත්ථාන නැගිටලා ඉන්න අවස්ථාව, ක්‍රියාත්මක වෙන කායිකව වාචිකව ක්‍රියා කරන වීතික්කම අවස්ථාව. මෙන්න මේ අවස්ථා තුන එකම ලෝභ චෛතසිකේ අවස්ථා තුනක් ලෙස සලකන්න. එතකොට මේ සියුම් අවස්ථාව තමයි අනුසය අවස්ථාව කියලා කියන්නේ. ඒ අනුසය අවස්ථාව පින්වතුනි අපේ సంతානෙහි හැම කල්ලිම අවිච්ඡින්නව දිගින් දිගට පවතිනවා. හැබැයි ඒක හැම කල්ලිම අපරිනිප්පන්න සයන අවස්ථාවක් නෙවෙයි. මේක හේතුන් ඇති කල්ලි හට ගැනීමට සුදුසු උප්පන්නා රහ උපජ්ජනා රහ අවස්ථාවේ පවතිනා වූ ක්ලේශය. එනිසා ඒ අවස්ථාව ලැබෙනකොට ඒ අනුසය අපේ సంతානෙහි නැත්තං සිතෙහි ජවන සම්ප්‍රයුක්ත වෙලා නැත්තං ක්‍රියාසාධක සිත් සමග එකතු වෙලා කිරියමේ සිත් සමග එකතු වෙලා මේවා හටගන්නවා. ඉතින් මේ අනුසය ලෝභය පින්වතුනි අපි හැම අවස්ථාවෙම මේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවවලදී භාවනා කරන අවස්ථාදී වූ මේ සෑම අවස්ථාවකදීම රහත් නොවූ සන්තා සත්වයාගේ సంతාණය ලුහු බඳිමින් පවතිනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. මේ අනුසය තමයි පිංගතුනි නැවත නැවත නැගී එන්නේ පරිඋත්ථානාදී ලෙසට. දැන් උදාහරණයකට කවුරු හරි හොඳට කුසලයක් සිද්ධ කරනවා. ඒ කුසලයේ සිද්ධ කරනකොට කුසල සිත්ම නැවත නැවත පහළ වෙනවා පිරිසුදු సంతාණයක්. නමුත් ඔහු රහත් වෙලා නැහැ. ඔහු තුළ ජීවිත ආශාව, ජීවිය කෙරෙහි ජීවිතය කෙරෙහි තෘෂ්ණාව, ස්කන්ධ කෙරෙහි බලාපොරොත්තුව දුරු වෙලා නැහැ. එනිසා ඔහු තෘෂ්ණාව අප්‍රහීන පුද්ගලයෙක්. ඉතින් මේ වෙලාවේ කුසල කර්ම සිද්ධ කරාට උදාහරණයකට හදිසියෙම ජීවිතේට අනුතුරක් එහෙම වෙන්න යනවා නම් බයක් ඔහුගේ సంతානෙ ඇති වෙනවා. කලබල වීමක් ඇති වෙනවා. ගැස්මක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි මේ ආත්ම භාවය කෙරෙහි පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව දුරු වී නොමැති වීම, ප්‍රහීන නොවි පැවතීම. ඒ නිසා මොකද වෙන්නේ? මෙයා කලබලයක් වෙනකොට ඔන්න දැන් ලස්සන රූපයක් දකිනකොට අන්න එක පාට අර ක්ලේශය, ලෝභය හිතට පැන නගිනවා. හිතේ හට ගන්නවා. ඒ වෙලාවේ ඒක යෝනිසෝ මනසිකාරයෙන් යටපත් කරේ නැතිනම් ඒක බලවත් වෙලා බලවත් වෙලා ඒ අනුසාරයෙන් මොනවා හරි කායිකව වාචසිකව යම් වැරදි ක්‍රියාවකට අපි යොමු වෙනවා. එතරම් එකම ලෝභය පිංගතුණී අවස්ථා තුනකටපත් වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් නාගයේ කුඹහක නිදාගෙන ඉන්නවා. එතනට කවුරු හරි අත දානවා. එතකොට නාගය ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ ඒ අත දැනගෙන අනතුරක් කියලා හිතලා මෙන්න ඒ අතට දෂ්ට කරනවා. නිදාගෙන ඉන්න අවස්ථාව නාගයා නිදාගෙන ඉන්න අවස්ථාව වගේ තමයි පිංගතුණි මේ ලෝභයේ අනුසය අවස්ථාව. නාගයා නැගිට අවස්ථාව වගේ තමයි පරිඋත්ථාණයට පැමිණෙන අවස්ථාව. ඒ වගේම නාගයා දෂ්ට කිරීම වගේ තමයි වීතික්‍රම වශයෙන් මේ ලෝභය උපකාර කරගෙන යම් වැරදි ක්‍රියාවල නියැලීම. මේ විදිහට පින්වතුනි මේ ලෝභ චෛතසිකයේහි අවස්ථා තුනක් අපිට හම්බෙන එක. ඒ වගේ අවස්ථා තුන හම්බෙනවා හැම අකුසල චෛතසිකයකම. විශේෂයෙන් අනුසය වශයෙන් හඳුන්වන චෛතසික නැත්නම් ධර්ම හයක් තියෙනවා. හැතර හතක් තියෙනවා මේ දේවල් වශයෙන්. කාමරාගනුසය, භවරාගනුසය, මානානුසය, පටිගානුසය, මානානුසය, දිට්ඨානුසය, අවිචිකිච්ඡානුසය, අවිජ්ජානුසය කියලා. එයින් කාමරාගය, භවරාගය දෙකම එකම ලෝභයයි. පරමාර්ථ වශයෙන් ධර්ම 6යි. ඊට අමතරව තියෙනව ඉස්සාමච්චරියාදී අකුසල ධර්මත් අපේ సంతානෙහි අප්‍රහීනව පවතිනවා. නමුත් ඒවට අනුසය කියන විවහාරය කරන්නේ නැහැ. මොකද බලවත් වූ ක්ලේශය තමයි පිංගතුනි අනුසය ලෙස අපි අර්ථකථනය කරන්නේ. ඉතින් ওই විදිහට අපේ సంతානෙහි මේ තෘෂ්ණාව අප්‍රහීනව දුරු නොවි හැමතිස්සෙම පවතිනවා. ඒ තෘෂ්ණාව පවතින නිසා තමයි පිංගතුනි අපි සිදු කරන කුසල ක්‍රියාවලින් පවා අපිට මතු අනාගතයේහි විපාක හිමි වෙන්නේ. මොකද කුසල ක්‍රියාවක් අපි සිද්ධ කළාට ඒ වෙලාවේ පවතින අප්‍රහීන තෘෂ්ණාව විසින් භවයන් නාම රූපයන් පතමින් ඉන්න නිසා ඒ තෘෂ්ණාවේ බලපෑමට ලක් වෙලා මේ චේතනාව කුසල චේතනාව මතු විපාකයක් ඇති කරනවා. පිංගතුනි දැන් මේ තෘෂ්ණාව අපි දුරු කරන්නට ඕනේ. මේ තෘෂ්ණාව දුරු කරන්නට නම් සීල සමාධි ප්‍රඥා කියන ගුණයන් අපි වර්ධනය කරගන්නට ඕනේ. එතකොට මේ තෘෂ්ණාව යටපත් කරලා බලහීන කරලා දුරු කිරීම සම්පූර්ණයෙන් නැසීම සිද්ධ කරනකොට අපි ඉස්සලම තේරුම් ගන්නට ඕනේ මේ තෘෂ්ණාව ඉක්මවන අවස්ථා මොනවාද කියලා. තෘෂ්ණාවේ අවේ අනුසය පරිඋත්ථාන වීතික්‍රම අවස්ථා වගේම අපේ තියෙන තෘෂ්ණාව අපිට තව ක්‍රමයකට බෙදන්නට පුළුවන්. ඒ තමයි කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා කියලා. මේ භව වශයෙන් බෙදීමක්. කාම තණ්හා කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි ආශාව. එහෙමත් නැත්නම් වෙන ක්‍රමයකට කිව්වොත් මේ කාම ලෝකයේහි තියෙන අරමුණු නැත්නම් ඒ ධර්ම කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව. ඒකට තමයි කාම තණ්හා කියලා කියන්නේ. කාම වස්තුන් කෙරෙහි නැත්නම් කාම ලෝකයේහි ඉපැත්මට හේතු වෙන තෘෂ්ණාව. ඊළඟට තියෙනවා රූප තණ්හා කියලා එකක්. ඒ රූප තණ්හා යනු රූපාවචර ධ්‍යාන කෙරෙහි සහ රූපී බ්‍රහ්ම ආත්ම භාව කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව. එතකොට බ්‍රහ්මෙක් වෙලා උපදින්නට කැමැත්ත ඒ බ්‍රහ්ම භාවයට ගෙන යන රූපාවචර රූපයක් අරමුණු කරගෙන ප්‍රධාන වශයෙන් රූප නිමිත්තක් නැත්නම් රූපයක් අනුසාරයෙන් දියුණු කරපු ධ්‍යාන කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව. එතනදී ඔය අභිධර්ම ඉගෙන ගත්ත අය සඳහා රූපාවචර බ්‍රහ්මයන්ගේ රූපත් කාමාවචර වුණාට ඒ ඔවුන්ගේ ආත්ම භාවයේ පොදුවේ අරමුණු කරනකොට තියෙන තෘෂ්ණාවට අපි කියන්නේ රූප තණ්හා කියලා. ඉතින් හරි ඒ ආත්ම භාවයේ සහ ඒ ධ්‍යාන කෙරෙහි තියෙනව ආසාව. ඊළඟට අරූප තණ්හා කියලා එකක් තියෙනවා. අරූප තණ්හා කියලා කියන්නේ අරූපාවචර ආත්ම භව සහ අරූප ධ්‍යාන කෙරෙහි තියෙනව ආසාව. මේ විදිහට අපිට තණ්හා තුනක් හම්බ වෙනවා. කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා. මේක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා එක පටලව ගන්නට එපා. තණ්හාවේ එක එක নানা ප්‍රකාර බෙදීම් තියෙනට පුළුවන්. අවස්ථා වශයෙන් බෙදීම තමයි අනුසය පරිඋත්ථාන වීතික්‍රම. ඒක අකුසල ධර්ම හතකටම ඒක වළංගුයි. මේ කියන්නේ තෘෂ්ණාවේ අරමුණු පරාසය නැත්තං ඒවා අල්ලගනු ලබන්නා වූ දේවල් අනුව තෘෂ්ණාවේ බෙදීමක්. එතකොට කාම තණ්හා කියලා කියන්නේ පින්වතුනි මේ කාම ලෝකය පිළිබඳව කාම භවයන් පිළිබඳව තියෙනා වූ අපේක්ෂාව. මොනවාද මේ කාම භවයන් වල තියෙන මූලිකම ලක්ෂණ? පංචේන්ද්‍රියෙන් අරමුණු විඳවීම මේකේ ප්‍රධාන ලක්ෂණයක්. මේ පංචකාමයට කියලා පංචේන්ද්‍රියෙන් අරමුණු ගන්නට කැමති. අරමුණු වලින් ආස්වාද ලබන්නට කැමති. විශේෂයෙන්ම පිනවන්නට කැමති. ඒ කියන්නේ ලස්සන රූප දකින්නට කැමති, මිහිරි හඬවල් අහන්නට කැමති. ඒ කියන්නේ දැන් මිහිරි හඬක් ඇහෙනකොට, මිහිරි ගන්ධයක් දැනෙනකොට, රසයක් දැනෙනකොට අපි පිනා යනවා. අපි ඒකට කැමති වෙනවා. අපි ස්වභාවයෙන් මේ පැත්තට ඇදිලා යනවා. අපේ సంతානේ බොහෝම ඒක ආස්වාද කරන්නට පටන් ගන්නවා. මේ තමයි කාම ලෝකයේ තියෙන ස්වභාවය. ඊළඟට කාම ලෝකයේ තියෙන තවත් වැදගත්ම ක්ලේශයක් තමයි කාම රාගය. ඒ කියන්නේ අපි මෛතුණිය ස්ත්‍රීන් සහ පුරුෂයන් කෙරෙහි ඇතිවන්නා වූ රාගය කියන එක කාම ලෝකයේ තියෙන ප්‍රධානම අංගයක්. ඒ නිසා තමයි පින්වතුනි අපිට භාව රූප පිහිටන්නේ අපේ ධර්මයේ හැටියට. ස්ත්‍රී භාවය, පුරුෂ භාවය ඇති වෙන්නට ප්‍රධානම හේතුව තමයි ධර්මයේ හැටියට ලිංගික නැත්තම් මෛතුණිය සම්බන්ධයෙන් තියෙනව ආසාව. එතකොට මේක කාම ලෝකයේ තියෙන මූලිකම අංගයක්. ඒ වගේම පංචේන්ද්‍රිය පිනවන්නට තියෙන ආසාව මේ කාම ලෝකයේ තියෙන මූලිකම අංගයක්. ඒ වගේම තමයි තවත් කිවිස්සර කරොත් රූපයක් දරාගෙන සිතින් සිතමින් ලෝකයේ ආස්වාද කරමින් ලෝකයේ අත්දකින්නට ලෝකයේ සතුටින් ජීවත් වන්නට පවුලක් ඇති කරගෙන පිරිස එක්ක සාමූහිකව ජීවත් වන්නට පිරිස එක්ක ගැවසෙන්නට සංගණිකාවට පිරිස සමග ජීවත් වන්නට මේ සියලු දේම කාම ලෝකයේ තියෙනා වූ ලක්ෂණ. සාමාන්‍යයෙන් කාම ලෝකයේ සත්වයෝ කැමති ගොඩක් වෙලාවට පිරිස් පිරිස් වශයෙන් ජීවත් වන්නට. ඒ වගේම මේ කාම ලෝකයේ සත්වයෝ තමන්ගේ හැකියාවන් තමන්ගේ බලපුළුවන්කාරකම් මේවට නැඹුරුයි. ඒ වගේම මේ කාම ලෝකයේ සත්වයෝ ගොඩක් වෙලාවට බලයට කැමති කෑදරයි. ඒ වගේ මේ කාම ලෝකෙහි තියෙනවා පිංගතුනි ගොඩාක් අකුසලයට තෘෂ්ණාවට ආස්වාදයට බරගතියක්. එතකොට ඒකේ හැම භවයක මේක නැති වෙන්නට පුළුවන්. දැන් නිරේ වගේ තැනක බලයක් ආස්වාදයක් නැති. ඒක අකුසල කර්ම කරපු නිසා වැටිච්ච තැනක්නේ. නෝ පොදුවේ ගත්තම මේ භව ඉක්මවලා නැහැ. මේ කාම භවය අවකාශ වශයෙන් ගත්තොත් අවකාශ වශයෙන් ගත්තොත් පින්වතුනි මේක අවීචි මහා නරකාදී පටන් පරණිම්මිත වසවත්තිය දක්වා තමයි ප්‍රදේශය ලෙස ධර්මයේ දක්වන්නේ. ඒක ඒ එක සක්වලක අනිත් අනිත් සක්වල වලටත් ගියාම ඒ විදිහට හැමතැනටම මේක පැතිරිලා තියෙනවා. අවකාශ වශයෙන් ගත්තම පරණිම්මිත වසවර්තිය කෙලවර කොට පහලින් අවීචය දක්වා වූ ප්‍රදේශය. නමුත් පින්වතුනි අපි කවුරු හරි හිතන්නකෝ මේ ප්‍රදේශ වලින් එළියට කොහොම හරි ගියා කියලා. නමුත් තමන්ගේ ආත්ම භාවය මේ කාම ලෝකේ ඉපදිලා තියෙනවා නම් මේක කාමාවචර ආත්ම භාවයක්. එනිසා මේ කාම ලෝකය කියලා කියන්නේ මේ විදිහට සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6 කියන මේ හැමතැන් මේ ප්‍රදේශවල නැත්තම් මේ භවයන්හි මේ ආත්ම භාවයන්හි ප්‍රතිසන්දි ගනිමින් ජීවත් වීම තමයි කාම ලෝකයේ ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ කාම ලෝකය කියන එක කාම සැපයනුත් යුක්ත, නොයෙකුත් අකුසලයන්ටත් බර, ඒ වගේම නොයෙකුත් කාමුක ක්‍රියාවලට බර ලෝකයක් තමයි කාම ලෝකය. මේක තමයි පිංගුතුනි පල්ලෙහා තියෙන සාමාන්‍ය ඕඩිනරි නැත්තම් සාමාන්‍ය ලෝකය. මේ ලෝකයේහි අපිව හිර කරන දෙයක් තියෙනවා. මේ ලෝකයෙන් අපිට යන්න දෙන්නේ නැතුව අපිව කොටු කරන දෙයක් තියෙනවා. ඒ තමයි කාම තණ්හා කියලා කියන්නේ. කාම තණ්හා කියලා කියන්නේ අර කියපු රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන්ට කැමති වෙමින්, ඒ වගේම මෛතුණ්‍ය නැත්තම් කාමුක ආසාව කාම රාගයට කැමති වෙමින් මිනිස්සු එක්ක එකතු වෙලා ඔවුන් ඇසුරු කරමින් ජීවත් වන්නට පිරිස අතර සමහරුන්ට නම් කැපී පෙනෙන්නට ඉදිරියට එන මේ වගේ දේවල් එක්ක මේක තමයි කාම ලෝකය. මේ තෘෂ්ණාව තමයි මේ කාම ලෝකය අපිව හිර කරවන්නේ. මේව අතහරින්නට බැරි නම් කාම ලෝකෙ ඉක්මවන්නට බෑ. කාම ලෝකෙ ඉක්මවනවා නම් පිංගතුනි කාම ලෝකය නිවන් දකින්නට යන කෙනා අනිවාර්යෙන් දවසක කාම ලෝකෙ ඉක්මවන්නට ඕනේ. මොකද නිවන් දකින්නවා කියන්නේ නිවනටපත් වෙනවා කියන්නේ එක්ක බුදු වෙනවා, එක්ක පසුබිම් වෙනවා, එක්ක රහත් වෙනවානේ. ඒතර මේ ගමනේ තුන් ඒ බෝධි තුනම අරිහත් වෙන්නේ. රහත් මාර්ගඵලනේ හටගන්නේ ඊට පූර්වේ අනාගාමි වෙන්නට ඕනේ. ඊට පූර්වේ සකරදාගාමි වෙන්නට ඕනේ. ඊට පූර්වේ සෝවාන් වෙන්නට ඕනේ. මේ විදිහට මේ මාර්ගඵල හතරම අධිගමනය කරන්නට එපැයි දුකින් මිදෙන්නට. ඒතර අනිවාර්යෙන් අපි කියන අනාගාමි භවෙන් කාම භවෙ ඉක්මවන නිසා මේ කාම ලෝකෙ අපි ඉක්මවන්නට ඕනේ. එතකොට අපි බලමු දැන් මේ මාර්ගඵල අවස්ථා ඉක්මීම පැත්තකින් තියමු. අපි දැනට කොහොමද මේ කාම ලෝකෙ ඉක්මීම තේරුම් ගන්නේ? මේ කාම ලෝකයේ ඉක්මවන්නට ඕනේ නම් මේ කාම තණ්හාව අතහරින්නට ඕනේ. කාම ලෝකෙ අපි ඉක්මවන අවස්ථා දෙකකදී ක්‍රම දෙකකට අපේ චිත්තසංතානය කාමයෙන් මුදවනවා. කාමයෙන් මුදවන්නට ඕනේ. දෙවැනි එක තමයි අපේ ඊළඟ ප්‍රතිසන්ධිය කාමය ඉක්මවපු කාම ලෝකෙන් එහාට ගියපු භවයකට ගෙනියන්නට ඕනේ. මේ තමයි පින්වතුනි කාම ලෝකේ ඉක්මවන ක්‍රම දෙක. නැවත කියන්නම්. කාම ලෝකේ ඉක්මවනවා නම් තමන්ගේ සිත කාම ලෝකෙන් මුදවන්නට ඕනේ. ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය කාම ලෝකෙන් එහා ලැබෙන්නට ඕනේ. කාම ලෝකෙන් එහා ලැබෙනවා කියලා කියන්නේ රූප අරූප භවයක ප්‍රතිසන්ධිය ලැබෙන්නට ඕනේ. සාමාන්‍යයෙන් ඒක අවකාශ වශයෙන් ගත්තොත් සියල්ලෙන් සියල්ල එහෙම කියන්න සුදුසු නැහැ. මොකද කාම ලෝකයේ ගත්තා අපි කියනවා, ඒ කියන්නේ අතිරේක කරුණක් ලෙස ගත්තොත් අවීචියේ පටන් පරිණිම්මිත වසවර්තිය දක්වා මේ සක්වල තියෙන ප්‍රදේශය තමයි කාම ලෝකය. අපේ ධර්මයේ හැටියට මේ සක්වලවල් අතර පිහිටා තිබෙන තලයක් නැත්තම් භූමියක් තියෙන එක ටිකක් ලෝකාන්තරිකය කියලා. අවකාශ වශයෙන් ගත්තා මේවා සක්වල වලින් පිට තියෙන ලෝක. නමුත් ධර්ම වශයෙන් ගත් කල්හි භූමි වශයෙන් ගත් කල්හි මේක සංග්‍රහ වන්නේ කාම භවෙහි. මොකේද? නිරය කියන කොටසයි. ඒක අර නිරකය නරකයන් ගත්තම තියෙනනේ මහා නරක 8ක් ඔසුපත් නරක 128ක් සමහර ක්‍රමවලට 160ක් කියලාත් කියනවා. ඒත් මේ විදිහට මේ ඔසුපත් නරක සමූහයයි මහා නරක සමූහයයි අතහැරියම ඊට පරිබාහිර වූ නරකයක් තමයි මේ ලෝකාන්තරික නරකය කියන්නේ. ඒ වගේම සමහර ග්‍රන්ථවල දැක්වෙනවා ඒ ජාතක කතාසිය අනුසාරයෙන් බැලුවම මේ අර කියපු ප්‍රධාන නිරයන් වලට අමතරව තවත් නරකයන් දූපත්වල කඳුවල ආදී තියෙනට පුළුවන්. ඒ නිසා නිරය කියන එකේ සංඛ්‍යාව 136 විතරක් නෙවෙයි සමහර තැන්වල දැක්වෙනවා 160ක් කියලා. ඒ කියන්නේ එක නිරයකට ඔසුපත් එක මේකක ඔසුපත් නිර 20 බැගින් ගත්තම 168ක් කියලා. හරි කෙසේ වෙතත් ඒ නිරයන් වලට සංඛ්‍යාවට වඩා අමතරව තවත් නිරයන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවකාශ වශයෙන් ගත්තම සක්වලක පිට තියෙන ලෝකාන්තරික නරකය පවා කාම ලෝකයට ඇතුළත්. ඒ නිසා මේ කාම භවයන්හි 11 කාම භූමියේහි ප්‍රතිසන්දි ගන්න එක ඉක්මවුවා නම් ඊළඟ භවය කාම ලෝක ඉක්මවීමක්. එහෙම නැත්නම් සිත තමන්ගේ කාම භවෙ මුද. සිත කාම භවෙන් මුදවනවා කියන එකේ තේරුම මෙහෙමයි. කාම ලෝකේ අපිව රඳවන, කාම ලෝකෙන් අපිට යන්න දෙන්නේ නැති, කාම ලෝකේ අපිව හිර කරවන ධර්මය තමයි කාම තෘෂ්ණාව. මොකද්ද මේ කාම තෘෂ්ණාව? රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්මයන් දකිමින්, රසමින්, විඳිමින්, ඒක ආස්වාදනය කරමින් සතුටු වෙන්නට කැමැත්ත. ඒ වගේම මයි තුහුණිය බලවත් කාම රාගයට කැමැත්ත. මේක කාම ආසාව ප්‍රධාන වශයෙන්. මේ කාම ආසාව කාමාසාවෙන් සිත මුදවන්නට ඕනේ, සිත එළියට ගන්නට ඕනේ, සිත ඉවත් කරගන්නට ඕනේ, සිත එකෙන් බැහැර කරන්නට ඕනේ, සිත ගලවා ගන්නට ඕනේ. ඒක ගලවා ගන්නට තියෙන ප්‍රධානතම ගුණය තමයි ඒකාග්‍රතාවය. මොකද කාම තෘෂ්ණාවේ තියෙන ස්වභාවයක් තමයි පිංගතුනි එක අරමුණක සතුට වෙන්නට බෑ. එහෙම කරන්නට අමාරුයි. කාම තෘෂ්ණාව හැම තිස්සෙම අරමුණු මාරු කරනවා. ඒ නිසා තමයි ඔය මොනවා හරි රූපවාහිනියක් එක්කෙන් බලනකොට අපිට එක එක channel වලට යන. දැන් චිත්‍රපටියක් විදිහට බලන් හිටිය චිත්‍රපටියකුණත් එක අරමුණක් නෙවෙයි, මේක වෙනස් වෙනවා. ඒකේ එකම දේ නම් තියෙන අපිට boring වෙනවා, අපිට එපා වෙනවා. චිත්‍රපටියේ තියෙන විශේෂත්වය තමයි මේක මොහොතින් මොහොත මේකේ තියෙන රූප රාමු අනුව මේක කතාව වෙනස් වෙනවා. අපිට අලුත් සන්ත්‍රාසයක්, උද්‍යෝගයක්, ඊළඟට මොකද්ද වෙන්නේ, කුතුහලයක් මේවා අවශ්‍යනවා. එතකොට තමයි කාම තෘෂ්ණාව සන්තෘප්ත වෙන්නේ. එනිසා තමයි අපිට කාලයක් එකතන ඉන්නකොට අපිට ඉන්නේ ගමනක් යන්නට ඕනේ, පිටරටක සවාරියක් යන්නට ඕනේ. එහෙම ගියත් අපිට කැමති එක එක තැන් බල බල යන්න. එහෙම නැත්නම් සමහර තැන්වලදී ඒක අඩු වෙන්නට පුළුවන්. නමුත් අපි එකම කාමරයක නිදාගෙන වගේ හිටියට ඉන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ඒකෙදිත් අපිට ඉරියව් හිත එහෙට මෙහෙට පෙරලෙනවා. ඒ වගේම මොනවද ඒ තියෙන පරාසය උනත් නිතර නිතර අරමුණු වලට මාරු වෙනවා. මේ වගේ දේවල් සිද්ධ කරනවා. නින්දට කැමති සැපේ කියලා එකක් තියෙනවා. නින්ද කියන එකට කැමති වෙන එකක්. ඒක පොඩ්ඩක් අරමුණු එහෙට මෙහෙට මාරු කරන්නේ නැති වුණාට ඒක අර්ථවත් සැපයක්, ලොකු සැපයක් නෙවෙයි. ඒක ශරීරට අවශ්‍ය වුණාට ඒකට කැමති වෙන ගතියක, මත් කරන ගතියක් වගේ ඒකත් එක්ක ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒකත් එහෙම කාම තෘෂ්ණාවටම ඇතුළත් වෙන්නා වූ සැපයක්. මොකද මේ විදිහට මේ කාම තෘෂ්ණාවේ තියෙන විශේෂත්වයක් තමයි ලබන්නා වූ අරමුණු මාරු කර කර යන්නට කැමති. එක අරමුණක බොහෝ වෙලා ඉන්නට බෑ කාම තෘෂ්ණාවට. ඒකට විරුද්ධ දේ තමයි ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයේ දියුණු කරා කියන්නේ එක අරමුණක බොහෝ වෙලා ඉන්නට පුළුවන් කියලා. කියන්නේ අර නානා අරමුණු හොයන කාම තෘෂ්ණාව යටපත් කරගත්තා කියන එක. ඒ නිසා ඒකාග්‍රතාවයෙන් තමයි මේ කාම තණ්හාව ඉවත් කරන්නේ. ඒකෙන් එළියට යන්න පින්නතු. ඒකාග්‍රතාවයෙන් ඒකට අපි කියනවා ප්‍රථම ධ්‍යානයටපත් වීම කියලා. ප්‍රථම ධ්‍යානයටපත් වෙනකොට අන්න කාම තණ්හා ඉවත් කරනවා. ඒ වගේම මතක තියාගන්න මේ ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ අපේ සිතම දියුණු කරලා මේ මට්ටමට ගේනවා. ඒ සිත කාම තෘෂ්ණාවට අරමුණු කරන්නට බෑ. කාම තෘෂ්ණාවේ පරාසෙ ඉක්මවා ගියපු සිතක් ඒක. ඒ කාම තෘෂ්ණාවේ පරාසෙ ඉක්මවා ගියපු සිතකට තමයි කාම තෘෂ්ණාව හරියට යටපත් කරන්නට පුළුවන්. ඒක විශේෂ ගුණයක්. ඒ කියන්නේ මේක ඉසා විශේෂ සිද්ධාන්තයක්. යම් කිසි තෘෂ්ණාවක් ගැඹුරින් යටපත් කරනවා නම් යම් කිසි සිතකින් ඕ යම් කිසි ගුණයකින් ඒ ගුණය ඒ තෘෂ්ණාව විසින් අරමුණු කළ නොහැකි එකක් වෙන්නට ඕන. තෘෂ්ණාවේ අරමුණුවට ලහු වෙනවා නම් දැන් කාම තෘෂ්ණාවේ පරාසයට අහු වෙනවා නම් ඒ සිතට ඒ ගුණයට කාම තෘෂ්ණාව ගැඹුරින් යටපත් කරන්නට බෑ. දැන් තදංග වශයෙන් යම් ප්‍රමාණයකට යටපත් වෙනවා භාවනා කරනකොට උපචාර සමාධියේදී යම් විස්කම්මනකොට ඒක ගැඹුරු එකක් නෙවෙයි. මොකද නියමටම යටපත් කරා කියලා කියන්නේ සිත කාම තෘෂ්ණාවෙන් මිදෙන්නට ඕනේ. ඊළඟ ප්‍රතිසන්ධිය කාම භවයක නොන තැනක වෙන්නට ඕනේ. මේ තරම් ගැඹුරු යටපත් කිරීමක් කරන්නට බෑ කාම තණ්හාවට අරමුණු වන්නා වූ සිතකින්. කාම තණ්හාවට අරමුණු වන්නා වූ සිතකින්. ඉතින් ඒ නිසා මේ සාමාන්‍යයෙන් උපචාර සමාධිය උනත් කාම තෘෂ්ණාවට ගෝචර වෙනවා කියලා හිතන්නට අමාරුයි. නමුත් කෙසේ නමුත් මේ රූපාවචර ධානය කාම තෘෂ්ණාවේ පරාසය ඉක්මවා ගියපු සිතක්. උපචාර සමාධිය සාමාන්‍යයෙන් මොනවද සෛද්ධාන්තිකව ගත්තම කාම තෘෂ්ණාවට අරමුණු වෙනවා කියලා අපිට කියන්නට වෙනවා. නමුත් ඒක ගොඩාක් කාම තෘෂ්ණාවට හිතකර දෙයක් නෙවෙයි. ඒකේ තියෙන ස්වභාවය ඊට වඩා වෙනස් සාමාන්‍යයෙන්. ඒ නිසා නමුත් සැබවින්ම කාම තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඉක්මවලා තියෙන්නේ මේ රූපාවචර ධානය කියන එකයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න රූප තණ්හාව ඉවත් කරන්නට ඕන නම් යටපත් කරන්නට ඕන නම් රූප තණ්හාවට අරමුණු නොවන සිතකින් තමයි රූප තෘෂ්ණාව හරියට යටපත් කරන්නේ. ඒක විශේෂ සිද්ධාන්තයක්. ඒ වගේම තණ්හාව සම්පූර්ණයෙන් දුරු කරන්නට ඕනේ නම් ඒක ඒ කිසිදු තෘෂ්ණාවකට අරමුණු නොවන සිතකින්මයි කරන්නට ඕනේ. යම් කිසි තෘෂ්ණාවකට ඒක හැම ක්ලේශයකටම වළංගුයි. අපේ තෘෂ්ණාවනි මාතෘකාවද. ඒතර යම් කිසි තෘෂ්ණාවකට අරමුණු කරන්න බැරි නම් යම් සිතක් ඕ යම් ධර්මයක් තෘෂ්ණාව විසින් යමක් අරමුණු කරනවා. තෘෂ්ණාවෙන් යමකට කැමති වෙනවා. තෘෂ්ණාවෙන්ට යමක් අරමුණු කරන්න බැරි නම් තෘෂ්ණාවට. තෘෂ්ණාවෙන් යමකට කැමති වෙන්නේ නැත්නම් එයාගේ ආරම්මන පරාසයෙන් ඒක ඉක්මිලා නම් තෘෂ්ණාවට අරමුණු කරන්න බැරි පරාසයක නම් තියෙන්නේ ඒ ධර්මය තෘෂ්ණාව ඉක්මෙව්වා ලෙස සලකන්නට ඕනේ. ඒක තේරවාදින මූලික සිද්ධාන්තයක්. යම් කිසි කෙලෙසයකට තවත් ධර්මයක් අරමුණු කරන්නට බැරි නම් ඒ ධර්මය ඒ කෙලෙසය ඉක්මවපු ධර්මයක්. ඒ කෙලෙසේ පතයෙන් එළියට ගියපු ධර්මයක්. එතකොට විශේෂයෙන්ම තෘෂ්ණාවේ කතාවට ආවම රූපාවචර සිත් නැත්තම් ධ්‍යාන සිත ප්‍රථම ධ්‍යාන සිත කාම තෘෂ්ණාවේ පරාසී ඉක්මෙව්වා. ඒ ප්‍රථම ධ්‍යාන හිත පහළ වෙනකොට එයා තමයි මේ කාම තෘෂ්ණාව ගැඹුරින් යටපත් කරන්නේ. මේ විදිහට මේ කාම ලෝකෙහි අපිව හිර කරන්නේ පින්වතුනි කාම තෘෂ්ණාව. ඒ කාම තෘෂ්ණාව අපේ సంతාන තුළ තියෙනවා. ඒක යටපත් කරන්නට ඕනේ. ඒකෙන් සිත මුදවා ගන්නට ඕනේ. ඒකෙන් සිත දුරස් කරන්නට ඕනේ. ඒකෙන් සිත බැහැර කරන්නට ඕනේ. කාම තෘෂ්ණා මොකද්ද කරන්නේ? අපේ සිත එක එක අරමුණු වලට අදිනවා පින්වතුනි. එක එක අරමුණු වලට යොමු කරනවා. තියෙන අරමුණේ එපා කරනවා. මේ තමයි කාම තෘෂ්ණාවේ ස්වභාවය. කාම තෘෂ්ණාවේ ඇලී ගැලී බැඳී ගිලී සිටිනකොට අපිට කවදාවත් මේ එක අරමුණක හිත පවත්වන්නට බැරි වෙනවා. ඒ නිසා මේකෙන් මුදවලා අපි එක අරමුණක සිත පවත්වන්නට උනේ බොහෝ වේලාවක් පවත්වන්නට. එතකොට අර කාම තෘෂ්ණාවේ බලය දුර්වල වෙලා දුර්වල වෙලා අපේ සිත ඒ අරමුණෙහි කිඳා බහින හොඳට ෆික්ස් වෙන එකට කියනවා අර්පණාව කියලා. ඒ වෙලාවට කාම තෘෂ්ණාවෙන් හිත මිදෙනවා. කාම තෘෂ්ණාවෙන් හිත මිදුණා කියන්නේ ඒ සිත කාම තෘෂ්ණාවෙන් මිදිච්ච සිත ඒක කර්මයක්, ඒක කුසල සිතක්. ඒ සිත ප්‍රතිසන්දි දෙන්නේ කාම තෘෂ්ණාවේ බලපරාසයෙන් එහාට ගිහිල්ලා රූපාවචර ලෝකයක උප්පත්තිය ලබා දෙනවා. ඊට පස්සේ මේ රූප තණ්හාව කියලා. ඒ රූපාවචර ලෝකයක් තණ්හාව වෙනවා. දැන් මේ තණ්හාවේ හැටි තමයි පින්වතුනි. ඒ කියන්නේ දමන භාජනයේ හැඩය ගන්න වතුර වගේ. ඒ කියන්නේ මොන තැනටද ඒකේ උප්පත්ති යන්නේ ලැබෙන්නේ ඒකට යාරෙනවා. තෘෂ්ණාව කියන මූලික ධර්මයේ ගත්තම ඒකේ ඕලාරික අවස්ථාව කාම තෘෂ්ණාව. ඒකේ සියුම් අවස්ථාවක් එනවා දැන් මේ සියුම් තෘෂ්ණාව අර ධානයට ඇලෙන්න පටන් ගන්නවා. ඒ ඇලීම කාම තෘෂ්ණාව වගේ හරි රළු එකක් එහෙම එකක් නෙවෙයි. ඒක සියුම් ඇලීමක්. නමුත් කැමැත්තක් ඇති වෙනවා. ඕනම කෙනෙක්ට පින්වතුනි සමාධියක් ඇති වෙනකොට ධානයක් උපදිනකොට මේකට කැමැත්ත ඇති වෙනවා. ඒක ස්වභාවිකයි. ඒතර මේ රූප තණ්හාව ඇති වෙලා ඒ ධානය ආස්වාද කරනවා. හැබැයි ඒක කාම තණ්හාවට වඩා තරම් ඕලාරික නැහැ. ඒක තරම් ඕලාරික නැහැ. ඒතර මේ රූප තෘෂ්ණාව ඇති වෙනවා. මේ රූප තෘෂ්ණාවෙන් මොකද කරන්නේ? රූප තෘෂ්ණාවේ ස්වභාවය තමයි රූපය අරමුණු කරගත්ත නැත්නම් රූපය පදනම් කරගත්ත ධානයකට එයා කැමති. ඒකේ ඔහුට පහසුයි. ඒ වගේම රූපී ආත්ම භාවයක් තියනවට කැමති. රූපය කෙරෙහි අපේක්ෂා අතහැරිලා නැහැ. කාමය කෙරෙහි අපේක්ෂාව අතහැරලා මතක තියාගන්න. රූපය කෙරෙහි අපේක්ෂාව අතහැරලා නැහැ. ඒ නිසා ඒ කෙනා මතු ප්‍රතිසන්දිය ගන්නකොට කාමයට අවශ්‍ය දේවල් ඔහුගේ సంతානේ නැහැ. භාව රූපේ නැ ස්ත්‍රී පුරුෂ ඒ කාමුක අදහස් එන ශරීරයක් ඒක ශරීර කියන්නේ ඒ සඳහා නැඹුරු වෙච්ච භවක් ඒකේ භාව රූපේ ඒකේ නැ ඊට පස්සේ ඇසකරණාසයේ දිව ශරීරයට පිනවන්ට අවශ්‍යතාවයක් නැ ඒ නිසා ප්‍රසාද රූප පහළ වෙන්නේ නැ හැබැයි ඇස සහ කන කියන ප්‍රසාද රූප දෙක විතරක් පහළ වෙනවා ඒකෙන් අර්ථවත් දේවල් කරන්නට පුළුවන් රූප දකින්නට පුළුවන් ශබ්ද අහන්නට පුළුවන් සත් තවත් බ්‍රහ්මියෝ දකින්නට පුළුවන් ඔවුන් සමග කතා කරන්නට තවත් ඒ වගේ මිනිස්සු එක්ක හැසිරෙන්නට ඒ වාට කැමැත්තක් ඒක සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ හේතුව මේ සම්පූර්ණ රූපකය කෙරෙහි ආසාව නැතිර නැහැ මතක තියාගන්න කාමයේ කෙරෙහි ආසාව දුරු වීම එකක් රූපය කය කෙරෙහි ආසාව දුරු වීම තව එකක් ඒක දෙකක් එතකොට මේ රූපාවචර ධ්‍යාන උපදවා ගත්තට කාමයෙන් හිත මිදුනට පින්නතුනි රූප භවය කෙරෙහි නැත රූපය කෙරෙහි රූපයක් ලබන ආත්මය කාමයන්ගේ දැන් කාමයට බාධාවක් පින්නතුනි කාමයට යගේ හිත යන්නේ නැහැ ධ්‍යානයක් ලැබු කෙනා කාමයට කැමති වෙන්නේ නැහැ ඒක වෙන්නේ කාමයට කණ්ඩකයක් ඒක බාධාවක් අතර ඒකෙන් දුරස් වෙනවා පුළුවන් තරම් එතකොට මේ ධ්‍යානලාභී වෙලා හැබැයි රූපාවචර ආත්ම භාවය එකලාව ජීවත් වෙන මේ විශිෂ්ට ආත්ම භාව ධ්‍යානවලට ඔහුගේ කැමැත්තක් තියෙනවා. ඒ රූප තණ්හාව විසින් ඔහුට රූප භවයේ ඉක්මවන්නට දෙන්නේ නැහැ. රූප භවයමයි ඔහු කරකවන්නේ. ඒකෙන් ගැලවෙන්න දෙන්නේ. මේ රූප භවයේ ඉක්මවනවා නම් එතන රූපය කෙරෙහි ආසාව නැති කරන්නට ඕනේ. මතක තියාගන්න රූප තණ්හාව තිබෙනකොට රූපේ කෙරෙහි ආසාව සහ සිත කෙරෙහි ආසාව දෙකම තියෙනවා. නැතිව නැහැ. ධානයේ කොහොමද ආසයි නේ? ධානයේ කෙරෙහි ආසාවත් රූපේ කෙරෙහි ආසාව දෙකම තියෙනවා යාට. ඔතන සමහර අය මොකද කරන්නේ? සිතෙන් මිදෙන්නට ඕනේ කියලා මේ ධ්‍යාන උපදවලා චිත්ත විරාග භාවනා වඩලා සමහරු සිතෙන් තොර රූපේ පමණක් තියෙන අසඤ්ඤ සත්‍යයේ උප්පත්තිය ලබනවා. චිත්ත විරාග භාවනා මස්තක ප්‍රාප්ත වුණොත් නාමයේ කිරී ආසාව යටපත් කරගත් කොමත් කාමයේ කිරී ආසාව දුරු වෙච්ච කෙනෙක් නාමයේ කිරී ආසාවත් යටපත් කරොත් එයාට අසඤ්ඤ සත්‍ය උපදින්නට පුළුවන් වෙනවා. තවත් සමහර අය මේ රූපය කිරී ආසාව යටපත් කරගන්න මොකද කරන්නේ මේ විශේෂයෙන් ඔය රූප නිමිති අරමුණු කරගෙන තියෙන කසින භාවනාවලින් නැගිසලා ඒ රූප නිමිත්ත එයා ඉක්මවනවා. රූප නිමිත්ත ඉක්මවනවා. එහෙම ඉක්මවලා එයා අරූප රූපයක් නැති ආත්ම භාවල උපදිනවා. මෙතන විශේෂ අවස්ථාවක් වෙනවා පින්වතුනි. මේ ධානයේ උපදවාගෙන ප්‍රථම ධානයේ උපදවාගෙන කාමයෙන් සිත මුදව ගන්නවා. ඊට පස්සේ මෙයා මේ ධානයේ තවත් සියුම් කරනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන ප්‍රථම ධානයේ උපදවලා ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන ဒုတိය ධානයේ උපදවනවා. විතක්ක විචාර දෙන අයින් කරලා. ඒක යටපත් කර ගන්නවා. ඊළඟට ප්‍රීති අයින් කරගෙන සුඛ ඒකාග්‍රතාව කියන තෘතිය ධ්‍යානෙ උපදවාගෙන උපේක්ඛා ඒකාග්‍රතාව කියන චතුර්ථ ධ්‍යානටපත් වෙනවා. මේ චතුර්ථ ධ්‍යානයටපත් වෙනකොට පින්වතුනි ඒකේන රූපකය යම් ක්‍රමයකට ඉක්මවන. මොකද ඒක ශාන්ත ප්‍රනීත ධ්‍යානයක්, උපේක්ෂක ධ්‍යානයක්. ඒ ධ්‍යානෙට එනකොට එයා රූපකය ඉක්මවනවා. රූපකය ඉක්මවුවට ඒක පරිපූර්ණ ඉක්මවීමක් නෙවෙයි. ඒ වෙලාවේදී ඔහුගේ සිත ගොඩාක් සියුම් නිසා ගොඩාක් ශාන්ත උපේක්ෂක දෙයක් තත්ත්වයට පත්වෙච්ච සිතක්. ඒ වෙලාවේදී අපි කියනවා ථේරවාදී මොහු රූපකය මෙතනදී ඉක්මවනවා කියලා. හැබැයි රූපකය ඉක්මවුවට ඔහුගේ සිත ධානසිත තාම රූපයේ පටිභාග නිමිත්තක් කසින නිමිත්තක් අරමුණු කරගෙන තමයි තියෙන්නේ. ඒ නිසා ඔහුගේ මුළු సంతාණයම දැන් සිත රූපකයෙන් ඉක්මවුවට තාම රූප නිමිත්ත ඉක්මවලා නැහැ. ඒ නිසා මොකද කරන්නේ? මේ රූප නිමිත්තත් ඉක්මවන්නට ඒ සමාධියම තවත් දියුණු කරමින් ආකාශයේ අරමුණු කරමින්, ඒ කියන්නේ ඒ අනන්ත ආකාශය කියලා කියන රූප නිමිත්ත තිබිච්ච තන ආකාශය ඒක අරමුණු කරමින් අරූපාවචර ධ්‍යානයකටපත් වෙනවා. මේ විදිහට රූප තණ්හාව, ඒ රූප තණ්හාව ඉක්මවනවා අරූපාවචර ධ්‍යානයකට යනවා. එතකොට ඒ අරූප ධ්‍යානයට පැමිණියාට පස්සේ රූප තණ්හාව යටපත් කරලා රූප ලෝකයෙහි ප්‍රතිසන්දිය ඉක්මවලා අරූපතලයේ ප්‍රතිසන්දියකට උහු යනවා. හැබැයි එතනදී දැන් ක්‍රියාත්මක වෙනවා අරූප තණ්හාව. ඒ ත්‍රස්තුෂ්ණාවේ හැටි එහෙම. මේක අතහරින්නේ නැහැ කොහි ගියත්. අරූප තණ්හාව විසින් ඒ අරූප ධානයේට, අරූප භවයට, අරූප තලයට අන්න රුචි කරන්න පටන් ගන්නවා. ඒ ආත්ම භාවයට කැමති වෙනවා. මේක අරූප, ඒ අරූප තණ්හාව තියෙනකොට ඒකෙන් ගැලවෙලා යන්නට බැරි වෙනවා. මේ විදිහට කාම තෘෂ්ණාව, රූප තෘෂ්ණාව සහ අරූප තෘෂ්ණාව කියන තෘෂ්ණා තුන නිසා මේ ත්‍රිවිධ භවයන්හි සත්වයා හිර වෙලා තියෙනවා. කාම තෘෂ්ණාව යටපත් කරන්නේ කාම තෘෂ්ණාව ඉක්මවපු ධර්මයක්. රූප තෘෂ්ණාව යටපත් කරන්නේ රූප තණ්හාව ඉක්ම, රූප තෘෂ්ණාව යටපත් කරන්නේ රූප තණ්හාව ඉක්මවපු අරූපාවචර ධ්‍යානයකින්. අරූප තණ්හාව පිණිතුනි, අරූප ධ්‍යාන කෙරෙහි තියෙන තණ්හාව, ඒක සම්පූර්ණයෙන් අපිට ඉක්මවලා ඊට ඉහළට යන්න කියලා එකක් නැහැ. නාම ධර්ම කෙරෙහි තෘෂ්ණාව යටපත් කරන අවස්ථාවක් වෙනවා චිත්ත විරාග භාවනාවේදී. හැබැයි ඔහු රූපයේ කෙරෙහි ආසාව සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ. ඒ කියන්නේ නාම, ඔය රූප, අරූපතල, රූපතල, ඒ සියල්ලම ඔක්කොම යටපත් කරලා, සම්පූර්ණයෙන් යටපත් කරලා ඊට ඉහළට යනවා කියලා එකක් නැහැ. මේ තමයි යන්න පුළුවන් උපරිම කෙළවර. එතකොට මේ හැම අවස්ථාවකදීම කාම තණ්හාව යට කරනවා, රූප තණ්හාව යට කරනවා. හැබැයි එහෙම කරාට ඔහු අඩුම තරමේ අරූප තෘෂ්ණාව හරි ඔහුගේ సంతානෙ ඉතිරි වෙනවා. මේ විදිහට මේ භවයන්ගේ කෙලවර භවග්‍රේ දක්වාට ගියත් තෘෂ්ණාව යට වෙලා සියුම් තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනවා. තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ. ඒ නිසා ඒ ආයුෂය ඉවර වුණාට පස්සේ කාලයක් යනකොට අර කාම තෘෂ්ණාවේ බලපෑම ඉන්නට පටන් ගන්නවා. ඒ නිසා මේ කාම භවයන් කෙරෙහි අපේක්ෂාවන් ඒ බ්‍රහ්මයන්ට පව ඇති වෙනවා. ඒක කාම රාගේ හටගන්නේ. ඒකට කැමැත්ත නැඹුරුවක් වෙනවා. මොකද කාම තෘෂ්ණාවෙන් ඇති කරන්නව බලපෑම නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? හේතුවක් ලෙස කාම තෘෂ්ණාවෙන් ආකඩණය කරමින් මේ බ්‍රහ්මයෝ ඒ භවයන්හිමින් චුත වෙලා නැවත කාම ලෝකයට එනවා. කාම ලෝකයේදී අර මහා මඩගොහරුවේ ආපහු කුසල් අකුසල් දෙකම කරමින් ආය මේකට වැටෙනවා. කාලෙකදී මේක ඉක්මවනවා. ආපහු සමහර රූප තලයේ ගිලා ආය එනවා. සමහර අරූප තලයට දක්වා යනවා. ආප අසඤ්ඤ සත්‍යට එනවා. මේ විදිහට මේ භව චක්‍රයේහි නැවත නැවත කැරකෙනවා. ඇයි ඒකට හේතුව? මේ හැම තැනකදීම කරලා තියෙන්නේ මේ තෘෂ්ණාව යටපත් කර ගැනීමක් පමණයි. තෘෂ්ණාව නැසීමක් කියලා අපි කියනවා ඒකට. තෘෂ්ණාව කැපීමක්, දුරු කිරීමක්, ප්‍රහාණය කිරීමක්. නමුත් විෂ්කම්බන වශයෙන්, තදංග වශයෙන් ප්‍රහාණය, තදංග වශයෙන් දුරු කිරීමක්, විෂ්කම්බන වශයෙන් දුරු කිරීමක්, සමුච්ඡේදයක් නෙවෙයි. සමුච්ඡේදයේ යනු සම්පූර්ණයෙන් නැති කිරීමයි. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ යථාපි මූලේ අනුපද්දවේ දල්හි තින් චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. යම්සේ මුල නිරුප්‍රද්ධිතව දැඩිව තියෙනකොට ගහ කැපුවත් නැවත ලියලනවා වගේ මේ කාම තෘෂ්ණා, රූප තෘෂ්ණා ආදී යටපත් කරගෙන, තෘෂ්ණාව යටපත් කරලා මේ කාම ලෝකේ, රූප ලෝකේ ඉක්මෙව්වත් නැවත ඒ තෘෂ්ණාව මතුවෙලා චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ඒවන් තණ්හා නුසයි අනුහතේ තෘෂ්ණාව දුරුකරේ නැති කල්හි යටපත් කළත් දුරුකරේ නැති කල්හි නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනං නැවත නැවත භවයට පැමිණෙමින් සතර සත්වයා ගමන් කරනවා දුකටපත් වෙනවා. ඒ නිසා අප කල යුතු වන්නේ මේ කාම රූප අරූප ආදී වූ සියලු තෘෂ්ණාවන් එකවර දුරු කිරීමට සමර්ථ තෘෂ්ණාවගේ විෂයපතේ ඉක්මවපු විශිෂ්ට සිතක් අපි ඇති කරගන්නට ඕනේ. ඒ සිත උපදවා ගන්න මාර්ගය තමයි අදි සීල ප්‍රතිපදාව. ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව. ඒකේ සීලය කය වචනේ සංවර කර ගැනීම, සමාධිය සිත එකඟ කර ගැනීම, ප්‍රඥා මේකේ විශේෂයි. මොකද ඒ ප්‍රඥාව ධර්මයන්ගේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ධර්මයන් තේරුම් අරගෙන අස්මිමානය දුරු කරමින්, අස්මිමානය ගලවමින්, ඒක අස්මිමානය දුරු කිරීම තමයි ප්‍රධානම ඉලක්කය වෙන්නේ අපිට. අවිද්‍යාව තෘෂ්ණාව දුරු කිරීම කියලා කියන නමුත් අස්මිමානේ තමයි මේක කොටු කරලා මේ ප්‍රශ්නේ තියන්නේ. ඒ නිසා තමයි කියන්නේ අස්මිමානස්ස යෝ විනයෝ ඒවේ තං පරමං සුඛං. අරිහත් ඵලය සාමාන්‍යයෙන් හඳුන්වනවා, ඒක රාගක්කය දෝසක්කය මෝහක්කය හඳුන්වනවා, අස්මිමානස්ස යෝ විනයෝ. අස්මිමානයේ විනය දුරු කිරීම නැති කිරීම පරම සුඛයයි. මොකද ඒ නිසා ඒ පරම සුඛය උණු නිර්වාණයටපත් වෙනවා. අරිහත් ඵලයටපත් වුණා කියන අස්මිමානේ දුරු කරා මම වෙමි කියලා මාව ආස්වාදනය කරන මේ මූල අදහස, මූල ක්ලේශයෙන් අපේ సంతානේ මුදවා ගන්නවා. ඉතින් ඒ නිසා මේ අස්මිමානේ දුරු කර ගැනීම සඳහා මෙතන තියෙන්නේ ස්කන්ධ සමූහයක් කියලා මෙනෙහි කරලා, ඒවත් හේතුඵල වශයෙන් මෙනෙහි කරලා, ඒවා මොහොතින් මොහොත ඇති වෙන නැති වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම කියලා නැවත නැවත මෙනෙහි කරලා සත්‍යාභෝධය කිරීම තමයි අප විසින් කළ යුතු වන්නේ. එසේ සිද්ධ කළාම මේ තෘෂ්ණාව අනුසය මට්ටමින් සම්පූර්ණයෙන් ගලවලා මුලිනුපුටා දැම්මට පස්සේ නැවත පංචඋපාදාන ස්කන්ධ දුක්ඛයක් අපේ సంతානෙහි පහළවන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණමේ කුසලයත් හැම දිනාටම උපකාරයක් වේවා, උපනිශ්‍රයක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ සාලින්ද බාලසූරිය මහත්මයා විසින්. මිය පරලෝ ගිය තමන්ගේ මව්පිය දෙපාර්ශවයේම ඥාතීන්ට, සීලු දෙවියන්ට, සීලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සත්වයෝ දුකෙන් අත මිදෙත්වා, සැපයට පත් වූ සැපයෙන් අභිවර්ධනය වී නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරනවා. තමන් ඇසුරු සියලු දෙනාටම සියලු දුක් කර්ම විපාක සංසිඳේවා, ආයු වර්ණ සැප බල ප්‍රඥාවන් වැඩේවා, සද්ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා උදා වේවා, අවසානයේ සම්මා සම්බුදු සසුන තුළම නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ පින හේතුපනිශ්‍රේ වේවා වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනා සියල්ලක්ම සිද්ධ වේවා. සාලින්ද බාරසූරිය මහත්මයාටත් මෙලව දිනුව පරලව සුගතිය, විශේෂයෙන් සසර වසනා තුරාවට කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් සම්මාදිට්ඨියේ පිහිටා නිවනින් සැනසෙන්නටම මේ ධර්ම දානමය කුසලය හේතුපනිශ්‍රේ වේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කර හැම සියලු දිනාගේම නමිම්මිය පරලොව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙත්වා, දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධිඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතා හිතම දහත් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, ලෝකේ යුදගිනි නිවේවා, හැම සත්වයන්ටම නිර්වාණාභෝධය කිරීමටම මේ පින හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ඒ වගේම සාවධානව ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. ධර්මඥාන වැඩේවා, භාවනාඥාන වැඩේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය, ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය, ජාති ස්මරණ ඥානය සහ සම්මාදිට්ඨිය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවීසනසී පැමිණවදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදායි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියායි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියායි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියායි ධම්මේ පුඤ්ඤ කම්මං. ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤකම්මං. ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤකම්මං. ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු.